Garu Pramit Bandar tenne kon mantrituma
Garu Mulasana Aruda mantritumani Amarakirti Athukorala mantrituma gathane una kiyana krothiya ahuwama pechcha kampawa duka vedanawa ha samanawa api kampawata lakuna ape madura vithanage mantrituma ඒ නඩුව පිළිබඳව එතුමා ඒ ස්ථානයේ ඉඳලා දැකපු විස්තර මේ සභාවට ඉදිරිපත් කිරීමේදී මුලසනාරුඩ මන්ත්‍රීතුමනි අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා කියන්නේ මේ පාර්ලිමේන්තු හිටපු අහිංසකම නිහඬම මන්ත්‍රීතුමෙක් එතුමාගේ අභාවය පිළිබඳව අපි සීලු දෙනාම කම්පා වුණා කනගාටු වුණා නමවෙනිදා මේ රටේ සිද්ධ වුණේ ඊටාම බරපතල ජාතන්ත්‍ර විරෝධී ත්‍රස්තවාදී ක්‍රියාවක්. උදෑසන සිද්ධිය අපි අනුමත කරන්නේ නැහැ. ඒක වැරදි. එතන වරදක් වුණා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ ඒ අනුව. ඒ වගේම උදේ වෙච්ච වරද්දට හැන්දෑවේ මන්ත්‍රීවරයෙකු ඝාතනය කරන්න එක මන්ත්‍රීවරයෙකුට පහර දීලා ඝාතනයට තත්කිරීම එතුමා ICU එකේ ඉඳලා තමයි බේරුනේ තවත් මන්ත්‍රීවරයෙකුට පහර දුන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 80කට ආසන්න පිරිසකගේ නිවාස දේපල විනාශ කරා මුලසනාරුඩ මන්ත්‍රීතුමනි අපි සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදී මැති වර්ණයකින් තේරීපත් වෙච්ච පිරිස අපි මිලියන 22ක ජනතාව නියෝජනය කරන පිරිස අපි වග කියන්නේ මේ රටේ මිලියන 22ක ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරපු බරපතලම ප්‍රහාර එල්ල කරේ 9 වෙනිදා මැයි මාසේ 9 වෙනිදා තමයි මේ රටේ ඒක අපි ඉස්සෙල්ලම කියන්න ඕනේ ඒ වගේම මේ සිද්ධිය එක ආකාරයක සිද්ධි දාමයක් මාර්තු 31 වෙනිදා මිරිහාන ජනාධිපතිතුමාගේ නිවස අසල සිද්ධියක් වෙනවා කැරලිකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නවා නීතිඥවරු ගිහිල්ලා වුණව එළියට ගන්නවා වුණව වීරයන් කරනවා අප්පුඩි ගහනවා මල් මාලා දානවා ඔවුන්ට මේ රටේ ඕනෑම දෙයක් කරන්න නිදහස තියෙනවා කියලා ඔවුන් මොන හරි වරදක් කරොත් ඔවුන්ව බේරගන්න මේ රටේ නීතිඥවරු සැදී පැහැදී ඉන්නවා කියන පණිවිඩය දුන්නා ඊට පස්සේ අප්‍රේල් 3 වෙනිදා 4 වෙනිදා අපේ නිවාසවලට ආවා රොෂාන් අනසිංහ මන්ත්‍රීතුමාගේ නිවසට ගැහුවා බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ නිවසට ගැහුවා නීති හරියාකාරව ක්‍රියාත්මක වුණේ නැහැ අපි විශ්වාස කරන්නේ 3 වෙනිදා 4 වෙනිදා ක්‍රියාත්මකුනේ පෙරහුරුවක් 9 වෙනිදා උදේ සිද්ධියත් එක්ක ගෙවල් වලට ගහන්න മന്ത്രിවරු ඝාතනය කරන්න සූදානම් වෙලා තිබුණේ ගරු මූලාසනාරුඩ മന്ത്രിතුමනි වෙනත් දිනයක හැබැයි 9 වෙනිදා මේක සිද්ධ වුණ උදේ සිද්ධියත් එක්ක මේක ඉස්සරහට ගත්තා එදා සිද්ධ වුණේ ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක් මේකට විවිධ පාර්ශ්ව හවුණ අපේ නිවාස වලට ඇවිල්ලා ගිනි තියලා නිකන් යන්න ආවේ නැහැ. gedara hitiyanam apiwa maranda ave. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේවට සම්බන්ධය පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. ඒ වගේම මේවා මේ සිද්ධි දාමේ මහා මොලකරුවන් පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. මේකේ ප්‍රධාන පෙළේ පූජකයෙකුත් ඉන්නවා. ඒ වගේම ප්‍රධාන නීතිඥවරුත් ඉන්නවා. වමේ දේශපාලන පක්ෂ කීපයකුත් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ තියනවා කියන්නේ අපි මතක් කරන්න ඕනේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි එක පැත්තකින් ඉල්ලනවා අපි යුක්තිය සාධාරණේ ඉල්ලනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික තැන තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු අපි ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් පෙනී හිටින්නේ. අද අග්‍රාමාත්‍යතුමා චානකිය මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයක් පිළිබඳව කිව්වා ඒක අපි එදා ඇහුවා. ගරු මන්ත්‍රීතුමනි අපි ඡන්දේ පාවිච්චි කරන විදිය පනතකට විදිය අනුව අපේ ජීවිතේ තීන්දුව කරන්නේ කොහොමද අපේ දේශපාලන මතය අනුව අපි නියෝජනය කරන පක්ෂයේ කඳවුර අනුව අපි අත උස්සන පනත අනුව අපේ ජීවිත අපේ දේපල වලට හානිකරනද කාටද අයිතියක් දීලා තියෙන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි චානකිය මන්ත්‍රීතුමා අපි දකුණේ ඕන තැනක එතුමාට ඇවිදින්න පුළුවන්. උතුරේ ප්‍රශ්න තිබිද්දිත් එතුමා ඕන තැනක ඇවිද්දා. එතුමා මහනුවර පෞද්ගලික පාසලක ඉගෙන ගත්තා. කවුරුත් එතුමාට කරදර කරන්න ගියේ නැහැ. එතුමාටත් අපිටත් දේශපාලන මතිමතාන්තර තියෙනවා. අපිට විවිධ අදහස් තියෙනවා. හැබැයි අපි එතුමාගේ අදහසටත් ගරු කරනවා, අපේ අදහසටත් ගරු කරන්න එතුමාට පුරුදු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙම නැත්නම් මේ රෝදේ කැරකිලා එක දවසක එනවා, එතුමා වැඩිදි තැන ඉන්න තැනකත්. එතකොට එතුමාටත් කොළඹෙන්න බැරි දවසක් උදා වෙනවා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. මම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා. හැබැයි මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අපි අධිකරණය ගැන අපේ මధుර විතානගේ මන්ත්‍රීතුමා කතා කරා. පොදු දේපළ පනත යටතේ අපේ නිවාසවලට පහර දුන්න, කාර්යාලවලට පහර දුන්න, වාහනවලට අලාභ කරපු සියලු දෙනාටම වගේ අපදීලා ඉවරයි. මමත් නීති උපාධි හදාරපු, පශ්චාත් උපාධි හදාරපු කෙනෙක්. මම දන්නේ නැහැ නීති පොතේ මොන වගන්ති අනුවද අපදුන්නේ කියලා. දැන් අපි එක අවබෝධයක් දීලා තියෙනවා. ඕනෑම කෙනෙකුගේ ගෙදරට ගිහිල්ලා ගිනි තියලා මංකොල්ලක් කාලා ආවොත් පෑ 24 න් උසාවිය අපදෙනවා කියන එක මේ රටේ ස්ථාපනය කරලා ඉවරයි. මේක දේශපාලඥයට ගහලා ඊළඟට එනවා ගමේ තියෙන ලොකුම ගෙදරට ගහන්න. ඊට පස්සේ එනවා සමූපකාරට ගහන්න. ඊට පස්සේ එනවා සතොසට ගහන්න. ඊට පස්සේ එනවා ෆුඩ් සිටියට, කීල්ස් එකට ගහන්න. එහෙම ආවට පස්සේ නඩුකාර උන්වහන්සේලගේ ගෙවලුත් ඊට පස්සේ අනාරක්ෂිතයි කියන එක අපි මතක් කරන්න ඕනේ. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි පාර්ලිමේන්තුවේ නීති හදනවා. නීතිය ක්‍රියාත්මක කරන ස්ථානයේ හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. අපි කනගාටු වෙනවා පොලිසිය එදා කටයුතු කරපු ආකාරය පිළිබඳව. පොලිසිය බලාගෙන හිටියා ගිනි තියද්දි, පොලිසිය බලාගෙන හිටියා ඝාතනය කරද්දි, පොලිසිය බලාගෙන හිටියා මංකොල්ලකද්දි, ඒකෙන් තත්ත්වය තව තව බරපතල වුණා. මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඔක්කොම කතා කරා පකිස්තානයේ ඉම්රාන් ඛාන් අගමැතිතුමාගේ තීන්දු තීරණ පිළිබඳව, ප්‍රියන්ත සහෝදරයාගේ ඝාතනය සම්බන්ධයෙන්. පකිස්තානයේ ඉම්රාන් ඛාන්ලා මොනවා කරාට අපේ ඛාන්ලා මොනවා කරයිද දන්නේ නැහැ. මට මේ රජය ගැනවත්, මේ අධිකරණ පද්ධතිය ගැනවත්, නීතිය ගැනවත් මට සත්‍ය වශයෙන්ම අපිට විශ්වාස කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි අපි ඉන්නේ. අපිට මෙහෙමනම් මේ රටේ මහජනයාට කොහොම ඇද්ද? ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ රට දියුණු කරන්න වෙන්නේ ඩොලර් විතරක් හම්බ කළා මදි. අපේ රටේ ජීවත් වීමේ නිදහස තියෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාපනය වෙන්න ඕනේ. අමරකීර්ති අතුකෝර මන්ත්‍රීතුමාව ඝාතනය කරන්නේ පොදුජන පෙරමුණේ മന്ത്രി කෙනෙක් වීම නිසාමයි ගරු මන්ත්‍රීතුමනි. නිසාමයි. වෙන කිසිම හේතුවක් නැහැ. මෙන්න මේවා අපි අවබෝධ කරගන්න වැඩ කටයුතු කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපි මේ වෙලාවේ AW ගුණවර්ධන පොලිස් සැරයන් 505 65, එතුමාගේ රාජකාරී හරියාකාරව ඉෂ්ට කරා. එතුමාගේ ඒ රාජකාරී ඉෂ්ට කළා අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමාව ආරක්ෂා කරන්න. එතුමා ජීවිතයෙන් වන්දි ගෙව්වා එතුමාව ආරක්ෂා කරන්න. එතුමාටත් අපේ ගෞරවයේ මේ අවස්ථාවේදී අපි පුද කරනවා. එතුමාට තාම ලබා දිය යුතු උසස් වීම ලැබලා දීලා නැහැ. අපි ආයාචනා කරනවා පොලිස් දෙපාර්තමේන්තුවට ඒ උසස් වීම ඉතාම ඉක්මනින් ලබලා දෙන්න කියලා ඔහුගේ සේවය ඇගයීමට ලක් කරලා. ඒ වගේම මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අවසාන වශයෙන් අපි දැක්ක ඊයේ පෙරේද අපිට තවත් තර්ජනයක් එනවා. අපි ආපහු වඩවනවා කිව්වා. අපේ ගෙවල් ළඟට ගිහිල්ලා සද්ද දාන්න කියලා කිව්වා. මම දැක්ක ඔබතුමා හොඳ පිළිතුරක් දෙනවා. බොහොම ස්තුතියි ඒ සම්බන්ධයෙන්. එකක් මතක් කරන්න ඕනේ මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අපි බයේ එක එකට ඕනි විදියට ඡන්දෙ පාවිච්චි කරන්න වැඩ කරන්න මෙතනට ආවේ නැහැ. යකාට බය නම් සෝනේ ගෙවල් හදන්නෙත් නැහැ. අපි ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙලා දේශපාලනට ආපු පිරිසක්. ඒක නිසා අපි මතක් කරනවා, අපි ඔබ බය කරන්න සූදානම් වෙන්න එපා. අපි ඔබ විස්තියට හේතු කරන්න සූදානම් වෙන්න එපා. 21 තියෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. 21 ඡන්ද දෙන්නලු. තාම දාලත් නැහැ. කැබිනට් මණ්ඩලෙත් නැහැ. හැබැයි ඡන්ද දෙන්නලු. එහෙම නැත්තම් අඬවනවලු. එහෙම නැත්තම් ගෙවල් ගාවට ඇවිල්ලා අපිට ශක්තිය දෙන්නලු. එහෙම කිව්වනේ මන්ත්‍රීතුමා. ඉතින් ඒක නිසා අපේ කනගාටු අපි ප්‍රකාශ කරනවා. වැදගත් മന്ത്രിවරු, ඒ වගේම පූජකතුමන්ලගෙන් අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි මේ සිද්ධිය මූලික කරගෙන අපේ පාඩම් ඉගෙනගෙන අපේ රට දියුණු කරාන්න අපි සීලු දාම ඒකරාශී වෙමු, එකතු වෙමු කියලා ඉල්ලා සිටිමින්, ඒ වගේම අමරකීර්ති අතුකෝරල മന്ത്രിතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
සුතිගරු මන්ත්‍රීතුමා. කරු නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රමෙනි, අද දවසේ උදෑසන සිට මේ මොහොත දක්වාමත් අපේ ශෝකය, කනස්සල්ල, සන්තාපය මේ රටේ 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරන උත්තරීතර සභාවට මුසු කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ ඉතාමත්ම කනගාටුදායක මාතෘකාවකට අදාළව කරුණු සහිතව අද උදෑසන සිට මේ ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධව අපේ ගරු මන්ත්‍රමාලා බොහෝ කරුණු ඉදිරිපත් කළා. විශේෂයෙන්ම මාසිකුත් දිනයක් ගත වෙලා තිබෙන මේ මොහොතේ අපේ සහෝදර මන්ත්‍රීවරයෙක් සාහසිකයින්ගේ ගොදුරක් බවට පත් වෙලා අකල් මරණයකට උරුමකම් කියපු කරුණ පදනම් කරගෙන තමයි අපේ මාලනී අතුකෝරාල මහත්මියගේ ප්‍රිය සැමියා වෙච්ච, ඒ වගේම රවිදු දරුවාගේ ආදරණීය පියාණන් වෙච්ච අමරකීර්ති අතුකෝරාල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදියටත් අපි කා සමගත් සුහදශීලීව කටයුතු කරපු නිහතමානී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට අපිට දරා ගන්නට බැරි මේ කෙටි කාලය තුළ තවත් චිරාත් කාලයක් එතුමාට අනාගතයේ ජීවත් වීමට පුළුවන්කම තියෙද්දි තමයි මිනිමරුවන් රැලක් විසින් මුළු රටම ත්‍රස්ත කරපු එදින සවස් යාමේදී මෙතුමාගේ ජීවිතය පැහැරගත්තේ. මෙතුමාගේ ජීවිතය පැහැරගත්තා වගේම එතුමාට ආරක්ෂාව සපයපු පොලිස් නිලධාරියාත් එතුමා සමගම ජීවිතක්ෂයට පත්කිරීම සඳහා මේ මිනි මරුවන් මේ සාහසිකයින් සමත් වුණු බව තමයි ඛේද වාචකයක් විදිහට අපි අත්දැක්කේ. විශේෂයෙන්ම 9 වෙනි පාර්ලිමේන්තුව කියලා කියන්නේ මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ රටේ යම්කිසි විචිත්‍රවත් බවක් නිර්මාණය කරපු පාර්ලිමේන්තු මහමැතිවරයෙක් 2020. අපි ඊට පෙර කාලාන්තරයක් දැකලා තිබෙනවා පාර්ලිමේන්තුවට එන්නේ විශේෂයෙන්ම යම් ප්‍රභූ පැලැන්තියක් නියෝජනය කරන පිරිස්, ඒ වගේම ධන කුවේරයෝ, මුදල් අතින් ශක්තිමත්, එහෙම නැත්නම් පරම්පරාවෙන් ආපු කුමන හෝ පදනමක් ශක්තිමත් පදනමක් මත ආපු අය, බහව බලය, මුදල් බලය, තවත් විවිධ බලයන් තිබිච්ච යම් යම් පිරිස් තමයි වැඩිපුර පාර්ලිමේන්තුවට ආවා කියලා අධ්‍යක්ෂ අපි ඉතිහාසයේ විටින් විට. හැබැයි 2020 පවත්වපු පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී මේ රටේ හද්දා පිටිසර ඈත ගැමි ප්‍රදේශ නියෝජනය කරපු, ගොවි ප්‍රදේශ නියෝජනය කරපු, ඇතැම් විටක බිම් මට්ටමේ මරණාධාර සමිතිය, ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයා වෙලා ලේකම්වරයා වෙලා යම් මහජන ප්‍රසාදයක් දිනාගෙන ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මැතිවරණයකදී ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් වෙලා, උපසභාපතිවරයෙක් වෙලා, සභාපතිවරයෙක් වෙලා, තවත් විටකදී පළාත් සභා මන්ත්‍රීවරයෙක් වෙලා, පළාත් සභාවේ ඇමති කෙනෙක් වෙලා, ආගේ ගමන් මගේ පියවරෙන් පියවර බහුජන පදනමක් සහ ප්‍රසාදයක් සහිතව ඉතාමත්ම දුෂ්කර තත්ත්වයකට මුහුණ දීලා තමයි 2020 වගේ කියන කාල පරිච්ඡේදයක් තුළ මේ උත්තරීතර සභාවට රටේ විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. මම හිතනවා මට සමකාලීනව ගත්තොත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හද්දා පිටිසර අනුරාධපුර, ඒ වගේම ගත්තම පොළොන්නරුව මොනරාගල, මේ පැත්තෙන් ගත්තම පුත්තලම, ඔය ආදී ඈත හද්දා පිටිසර දිස්ත්‍රික්ක තුල ඒ දිස්ත්‍රික්ක හරහා මේ පාර්ලිමේන්තුවට නියෝජනය ලබාගෙන ආවේ අර පහුගිය කාලේ අපි අත්දැකපු විවිධ මැරක්‍රියා විවිධ විදිහේ අකටයුතු අගතිගාමි කටයුතු කරලා නෙවෙයි. ඒ නිසා එදා මම පෙරදි පැහැදිලි කරා වගේම ඉතා නිහතමානී ක්‍රියාකාරීත්වයක් හරහා ඒ බහුජන පදනම සහ ප්‍රසාදයේ සහිතව ආපු බහුතරයක් තමයි 9 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. එහෙම පාර්ලිමේන්තුවකට ඇවිල්ලා වසර දෙකක් ගත වුණා. මේ පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳලා මහජනයා බලාපොරොත්තු වෙන විශිෂ්ටතම සේවාව අපිට කරන්න බැරි වුණ එක ඇත්ත. කොවිඩ් මාරාන්තික වසංගතයත් එක්ක පොරබදපද අපි ආවේ. ඒ නිසා රට අස්ථාවර වුණා. ඒ රෝගය නිසා ලෝකය අස්ථාවර වුණා. ඒ නිසා ඒ අස්ථාවර භාවය ඇතුලේ තමයි අපි හැම කෙනෙක්ම මේ කටයුත්තේ දායකයෝ බවට පත් වුණේ. ඒ වගේම තමයි මූලාසනාරුවට ගරු මන්ත්‍රීතුමනි මම කරුණක් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා. දැන් මේ 225ම හොරු කියලා තමයි සමාජයේ යම් තහවුරුවක් හදලා තියෙන යම් වෛරී දේශසහගත පිරිසක් විසින්. ඒ ද්වේෂයේ වපුරන වෛරයේ වපුරන පිරිස්. මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා මූලාසනාරුවට ගරු මන්ත්‍රීතුමනි. මාසේ කටයුතු ටික ගෙවා ගන්නෙත් ඉතාම දුෂ්කර අඩියක ඉඳලා. ඔය කවුරුත් හොරු නෙවෙයි. හොරු කියලා හිටියනම් සුළු පිරිසක් ඇති. ඊට කලින් පාර්ලිමේන්තුවේ අඛණ්ඩව දිගටම ඉඳලා එහෙම හිටපු අය ඇති නැත්තේ නෑ. එහෙම යම් පිරිස් පිළිබඳව අපිටත් විවේචනයක් තියෙනවා. හැබැයි අද ඒ අය විසින් කරන ලද අගතිගාමී යම් කිසි කටයුත්තක් හේතු කොටගෙන මේ 9 වෙනි පාර්ලිමේන්තුවට ආපු පොළොන්නරුව වගේ නුවරඑළිය වගේ බදුල්ල මොඩරාගල හම්බන්තොට වගේ ඈත හද්දා පිටිසර ගැමි ගොවි ජනතාව නියෝජනය කරන දිස්ත්‍රික්කවල බිම් මට්ටමේ ඉඳලා ගොවිතැන පදනමක් කරගත්ත ගොවිතැනේ යම් කිසි ආදායමක් හදාගත්ත වැඩි පිරිසක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනකොට මේ අයට හොරු හොරු කියලා කියනකොට නුවරඑළිය දිස්ත්‍රික්කෙන් ඉතාමත්ම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ආපු මම වගේ කෙනෙකුටත් මොනතරම් කම්පනයක් මොනතරම් දුකක් දැනෙනවද කියන එක මේ රටේ ජනතාවට මං හිතන අමුතෙන් අපි පැහැදිලි කරන්නට ඕනේ. මට මතකයි අනුරාධපුරයේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙක් ජනාධිපතිතුමා ඉදිරියේ කිව්වා මම එන්නේ ගරු ජනාධිපතිතුමනි බස් එකේ ඇවිල්ලා තමයි මම පාර්ලිමේන්තුවට එන්නේ කියලා කිව්වා. ඒ වගේම අපේ තවත් මන්ත්‍රීවරු ගණනාවක් තමන්ගේ ඒ අසරණකම ආර්ථික වශයෙන් තිබෙන අපහසුතාවයන් අනන්ත ප්‍රමාණවත් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රාදේශීය සම්බන්ධකරණ කමිටු සභාපතිවරු විදිහට පත් කරා. මමත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස වැඩ කටයුතු කෙරුවා. ඒ හැම මන්ත්‍රීවරයෙක්ම මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි තමන් ස්වේච්ඡාවෙන් කිසිදු දීමනාවක් වෙනුවෙන් ගන්න නැතුව තමන්ගේ වාහනය යොදාගෙන තමන්ගේ වාහනයේ ටයර් ටික සර්විස් ඒ සියලු දේවල් කරගෙන තමන් අතෙන් වියදම් කරගෙන තමයි ඔය ලංකාව පුරාම තිබිච්ච සම්බන්ධකරණ කමිටු නියෝජනය කරේ සභාපතිවරු විදිහට ගිහිල්ලා. ඒ සභාපතිවරයෙකුට කිසිදු ඉන්ධන දීමනාවක් දුන්නේ නැහැ. කිසිදු අතිරේක දීමනාවක් කිසිදුම දෙයක් ලබලා දෙන්නේ නැතුව තමයි ඒ ස්වේච්ඡාවෙන් මේ මන්ත්‍රීවරු ඒ ආර්ථික අමාරුකම් සියල්ල සමග පොරබදපද තමයි ඒ දුෂ්කරතා ගොඩකට මුහුණ දෙමින් තමයි කටයුත්තේ නියලුනේ. මටත් ඒ අත්දැකීම තිබෙනවා. ඒ නිසා අපි අපේ අමාරුකම් යම් යම් තැන්වලදී කිව්වා. අපේ මන්ත්‍රීවරු සමහර මන්ත්‍රීවරු බොහොම සංවේදීව අගමැතිතුමා හිටපු ජනාධිපතිතුමා හිටපු තැන්වලදී කිව්වා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපි ඉතිහාසයේ පුරාවටම දැක්කා පාර්ලිමේන්තුවට එනකොට ඇවිල්ලා වාඩි වෙච්ච දවසේම පර්මිට් එක ලැබෙනවා වාහන බලපත්‍ර ලැබෙනවා. මේ පාර්ලිමේන්තුවේ කොයි මන්ත්‍රීතුමාටද එහෙම පර්මිට් එකක් ලැබුණේ? ඒ වරප්‍රසාද සියල්ල අයිම වෙලා අපිට ලැබෙන්නේ රුපියල් 54,000 දීමනාවක්. ගරු නියෝජ්‍ය ගරු මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපිට ලැබෙන්නේ රුපියල් 54,000 දීමනාවක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන්නේ රුපියල් 54,000 වැටුපක්. ඒ වැටුපට එකතු වෙන යම් යම් දීමනා ටිකක් තව තිබෙනවා. හැබැයි ඒ ලැබෙන මුළු දීමනාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා දිස්ත්‍රික්කවලට ගිහිල්ලා දිස්ත්‍රික්ක පුරා මලකෙවල් වලට යන්න සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කරන්න ඒ දීමනාව ප්‍රමාත් නොවෙන්නේ නැහැ. මුදල් තියෙන අය, ඇති හැකි අය, විවිධ විදිහේ ව්‍යාපාරවල නියැලීලා ඉන්න අයට ඒක ගැටලුවක් නැති වුණාට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අතිබහුතරයක් මන්ත්‍රීවරු මෙන්න මේ කියන අසරණකමට, මේ කියන ආර්ථික මාර්ගමට මුහුණ දෙන අය. එනිසා ඒ දුක දන්න අපි මේ පාර්ලිමේන්තුව ඇතුලේ එවැනි පරිත්‍යාගයන් ගොඩක්, එවැනි කැපකිරීම් ගොඩක් කරලා මේ රට වෙනුවෙන් යම් කිසි ප්‍රබල දායකත්වයක් දෙන මොහොතක තමයි නම්වෙන් දකින අඳුරු දිනේ අපිට මුණ ගැහෙන්නේ. ඒ නම්වෙන් දකින අඳුරු දිනේ අපිට මුණ ගැහිලා ඒ ඇතිවෙච්ච කළු පැල්ලමත් එක්ක හවස් වෙනකොට අපිට ආරංචිය ලැබෙනවා. නීති ආධිපත්‍ය රට පුරාම බිඳ වැටිලා අධිකරණවල ඇතැම් විනිසුරුවරුන්, ඇතැම් නීතිඥවරුන්, ඇතැම් පොලිසිය නිලධාරීන්, ඇතැම් රාජ්‍ය නිලධාරීන් හරි සතුටු වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මියදෙනකොට, පහර දීලා මරණකොට සතුටු වෙච්ච අදම බලවේග අදම පුද්ගලෝ නොහිටියා නෙවෙයි. ඒ නිසා අපි ඒක අත්දැක්කා, ඒ අමීරිකම අත්දැක්කා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් මියදෙනකොට සාහසික ලෙස, නර්ම ලෙස, දුෂ්ට ලෙස මරා දමනකොට ඒකට සතුටු වෙච්ච මේ පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුලේ සතුටු වුණා නම් ඒ සතුටු උනේ විසක් මිනිස්සෙක් නෙවෙයි කියන කත් විශේෂයෙන් මම මතක් කරන්නට ඕන කියලා කිව්වත් නිකම්ම නෙවෙයි, ජලබීතිකාව හැදෙච්ච විතරයි සතුටු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ සභා ගර්භයේ. අරමම කියපු ගම්මි ප්‍රදේශ, ගොවි ප්‍රදේශ නියෝජනය කරලා කිසිම වරදක් කරන්නේ නැතුව, කිසිම අගතිගාමි කටයුත්තක් කරන්නේ නැතුව සාහසික ලෙස මිනිමරුව රැලක්, පාතාල නායකෝ රැලක්, කුඩුකාරෝ රැලක් මේ ජීවිතය උදුරගන්නකොට එහෙම සතුටු වුණා නම් සතුටු වුණේ ආංගරමම කියපු වර්ගයකෙක් විතරයි. රටටත් ඒක අදාළයි. එනිසා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද අපි දන්නවා මේ සභාවේ අපි හැම කෙනෙකුටම දැර්ය නොහැකි අලාභයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේ අමරකීර්ති අතුකෝරළ මැතිතුමාගේ අහිමිවීම, ඒ වගේම තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයට ප්‍රබල අඩුවක්. ඒ විතරක් නෙවෙයි, ඔබට අපට මේ අඩුව දැනෙනවට වඩා ඒ ආදරණීය බිරිඳට තමන්ගේ ස්වාමියා බලාපොරොත්තු නොවිච්ච වෙලාවක ඒ ජීවිතය දස වද බන්ධන කොටකට ලක් කරලා මරා දමනක ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත් වෙන අපි, බුදු දාමෙන් පෝෂණය වෙච්ච රටක ජීවත් වෙන අපි කොහොම දරා ගන්නද මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි? ඒක මහා අධ්‍යවන්ත කම්පනයක්, ඒක මහා අධ්‍යවන්ත කනස්සල්ලක්, ඒක මහා අධ්‍යවන්ත සංතාපයක්. අපිට ගහනකොට සතුටු වෙච්ච මන්ත්‍රීවරයෙක් මරා දමනකොට සතුටු වෙච්ච සමහර පොලිසිය නිලධාරීන්ටත් අන්න රිදෙන්න පටන් ගත්තා, දැනෙන්න පටන් ගත්තා. මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි ගහලා මරන්නේ, මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි පහර දෙන්නේ, සාහසික ලෙස ඉහළ පොලිසිය නිලධාරීන්ටත් පහර දෙනකොට, සාහසික ලෙස පහර දෙනකොට පොලිසියේ ඩයට දැනෙන්න පටන් ගත්තා. ගහන්නේ මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි අපිටත් ගහනවා, අපිටත් අත උස්සනවා, අපිටත් අපිවත් මරා දමන්න මේ කටයුතු කරනවා කියලා දැනෙන්න පටන් ගන්නකොට අන්න පුංචි වෙනස්කමක්, අන්න වෙනස්කමකට ලක් වුණා. ඒ නිසා නීතිඥෝ විතරක් නෙවෙයි, විනිසුරුවරු විතරක් නෙවෙයි, මේ රටේ විවිධ පාර්ශ්වයන් මෙන්න මේ කියන ප්‍රහාරකයට, දුෂ්ට මිනිමරු ප්‍රහාරකයට ගොදුරු වෙන්න පටන් ගත්තා. ඒක රටට දැනෙන්න පටන් ගත්තා 9 වෙනිදා රාත්‍රියේ. අපිට ඉගන්නවා 9 වෙනිදා රාත්‍රියේ 10 වෙනිදා උදෑසන අලුයම වෙනකොට මුළු රටට ඉතාමත්ම බලසම්පන්න පණිවිඩයක් ලැබිලා තිබුණා. හොයලා හොයලා හොය හොය හැම තැනකම මරා දමන්න උත්සාහ ගන්නකොට හොය හොය හැම තැනකටම ගිහිල්ලා නිවාසවලට දැවෙන් තලාබ ගිනි තියලා විනාශ කරනකොට, රාජ්‍ය දේපල විනාශ කරනකොට දැනෙන්න පටන් ගත්ත ගහන්නේ මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි, මන්ත්‍රීවරු ඉලක්ක වුණා තමයි, හැබැයි මන්ත්‍රීවරුන්ගේ ඉලක්ක වගේම වෙන වෙන තැන්වලටත් මේ ඉලක්ක සහගත තත්ත්වයක් නිර්මාණය වුණා කියන එක අපිට පැහැදිලි. ඒ නිසා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීමනි, අපි විශේෂයෙන්ම කියනවා මේ කරුණ පිළිබඳව අපිට තියෙන්නේ මහා දැවැන්ත දුවක්. ඒ නිසා අපි අමරකීර්ති අතුගෝරාල මැතිතුමා පිළිබඳව එතුමාට අපි විශේෂයෙන්ම මේ සභා ගර්භයේ ඉඳලා අපේ ගෞරවනීය ප්‍රණාමය, අපේ හදවත ඇතුලෙන් උස්සඳින් නැගෙන ඒ ප්‍රණාමය ගෞරවය අපි එතුමාට ලබා දෙනවා වගේම එතුමාට අපි අවසන් වශයෙන් අපි බුදුදහම ඇතුලේ පෝෂණය වෙච්ච අය හැටියට නිවන්සෝ ප්‍රාර්ථනා කරන එක තමයි අපිට කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම අපි එම පැතිනියටත් දරුවටත් ඔබලාගේ ශෝකය ඒ සන්තාපයේ කනස්සල් අපි කවුරුත් එකට බෙදා හදා ගන්න දවසක් බවට අද පත් වෙලා තිබෙනවා මේ සභා ගර්භය ඇතුලේ. ඒ වගේම නැවත මෙවැනි තත්ත්වයක් නිර්මාණය නොවන පරිසරයක් නිර්මාණය කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ වගකීම, පොලිස්පතිතුමාගේ වගකීම, හමුදාපතිතුමාගේ වගකීම, ඒ විතරක් නෙවෙයි විනිසුරුවරු අධිකරණයේ වගකීම, අධිකරණයේ ආධිපත්‍ය පිළිබඳව අධිකරණයේ පිළිබඳව විශ්වාසය බිඳවැටුණෙන් පස්සේ රට ඉවරයි. නීති ආධිපත්‍යයේ විශ්වාසය බිඳවැටුණු ගමන් රටත් ඉවරයි, අපිත් ඉවරයි, අනාගතයත් ඉවරයි. ඒ නිසා එවන් වටපිටාවක්, එවන් නමීරි වටපිටාවක් නිර්මාණය වෙන එකත්, ඒ වගේම තවත් මේ පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉන්න අහිංසක මන්ත්‍රීවරු වෙන්න පුළුවන් බාහිර ප්‍රදේශවල නැත්තම් මෙයින් පරිබාහිරව ඉන්න අහිංසක ජීවිත විනාශ වෙන පරිසරයේ සැකසෙන එක වහාම නතර කිරීම තමයි මේ අපි ලබා ගත යුතු පාඩම. ඒ නිසා විශේෂයෙන්ම අවසාන වශයෙන් මතක් කරනවා අපිට මේ කාරණය පිළිබඳවම අපේ සෑම මන්ත්‍රීවරයෙක්ගෙම ප්‍රකාශයට පත් වුණා මේ මෙතුමා පිළිබඳව අධිකරණමය ක්‍රියාමාර්ගය වඩා ඵලදායක ප්‍රතිඵල ලබා ගන්න නම් මේ සාහසිකයින් තව එක කරුණක් මට විශේෂයෙන් මතක් කරන්නට ඕන. මූලාසන ආරවුල ධර්ම අන්තිමනේ අද නිට්ටඹුව ප්‍රදේශයේ කවුරු හරි ඈත හද්ද පිටිසර ගමකට ගියාම උඹ නිට්ටඹුවේද කියලා ඉවරලා සත පහකට ගණන් ගන්න නැති ඕලන්ද පොට්ටකාසියක් බවට පත් වෙලා තිබෙනවා. මගේ කනට ඇහිලා තිබෙනවා අර ඒ වර්ගයේම සාහසිකයෝ, ඒ වගේම නරුමයෝ, ඒ වගේම දුෂ්ටොන්ට එක පිළිබඳව යම්කිසි කාලකන්ණි සතුටක් ලැබුණාට මේ රටේ නිහඬව හිටපු ශිෂ්ඨ සම්පන්න බුදුදහමෙන් පෝෂණය වෙච්ච අති බහුතර අති දෙවන්ත ජනතාවක් මේක ප්‍රතික්ෂේප කරනවා. ඒ කම්පාවෙන් ඉන්නේ හැම කෙනෙක්ම කම්පාවෙන් ඉන්නේ. ඒ කම්පාවෙන් ඉන්න ජනතාව නිට්ටඹුව කියලා කිව්වත් මම හිතනවා අද පහර දෙන තැනකට, කෙළ ගහන තැනකට පත් වෙලා තිබෙනවා. අපි විශ්වාස කරනවා නිට්ටඹුව හිටපු සියලු දෙනා එකට සම්බන්ධ නැහැ කියලා අපි දන්නවා. බේරන්න උත්සාහ කරපු කට්ටිය පිළිබඳව අපිට වාර්තා වෙලා තිබෙනවා. හැබැයි මේ අපකීර්තිමත් සිද්ධිය, මේ කළු පැල්ලම සිද්ධ වුණේ නිට්ටඹුව නගරේ. ඒ නිසා නිට්ටඹුව නගරේ ජනතාවගේ වගකීම එදා හරි ප්‍රබල විදියට මතුවුණා නම් එදා ඒ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ජීවිතය අහිමි වෙන්නේ නැහැ. ඒ නිසා අද නිට්ටඹුවට තියෙන අපකීර්තිමත් මේ ඉතිහාසයට එකතු වෙච්ච කළු පැල්ලම. එනිසා නිට්ටඹුව ප්‍රදේශයේ ජනතාවගෙන් මං ඉල්ලනවා මේ සභා ගර්භයේ ඉඳලා එදා මේ සාහසික අපරාධයට හවුල් වෙච්ච, හිනා වෙච්ච, සතුටු වෙච්ච හැම කෙනෙක් පිළිබඳවම තමන්ගේ ළඟම පොලිසියට ඒ අය පිළිබඳව වාර්තා කරන එක අවශ්‍යපියක. ඒ හැම මොන විදියකට හරි දායකත්වය ලබා දීපු අය පිළිබඳව දන්නවනම් ඔබලා අප වෙනුවෙන් රට වෙනුවෙන් කරන්න ඕන ප්‍රබලම දේ තමයි ආණ්ඩුවේ කියන සාහසිකෝ හෙළිදරව් කරන එක. ඒ නිසා නිට්ටඹුව ප්‍රදේශයේ ජනතාවට තියෙන අය වගකීම, එහෙම නැත්නම් රට පුරාම නිට්ටඹුව ප්‍රදේශයේ සමහර අයට රට පුරා යනකොට සමහර ප්‍රතිචාර ලැබෙන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ ඒක. මොකද ඒ තරමටම අපිට තියෙන හිතේ වේදනාවක්. මොකද මමත් ඔය මේ අපේ අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, ඊළඟට ගත්තම බදුල්ල, ඔය මන්ත්‍රීවරු අපි ඔක්කොම යන්නේ ඔය පාරේ. එදා එතුමා සමහරලාට මම නැත්තම් තව මන්ත්‍රීවරේ එදා අහුණා නම් අහුණා වුණු කෙනාට ওই වැඩේ කරනවා. ඒ නිසා මේක ඇතුලේ මේ සභා ගර්භය ඇතුලේ ඉන්නවා සමහර එහෙම සතුටෙන් කතා බහ කරන අය නොහිටියා නෙවෙයි. ඒ අය කල්පනා කරන්න ඕන, ඒ පැත්තේ කාට හරි වැදිච්ච වැදිල්ල මේ අපි කාටත් පොදුයි. විවේචනේ එළියෙන් එන්නේ පොදුයි අපි ඔක්කොටම. මට මතකයි මේ සභාවේ හිටපු විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු දෙපළක්, එතුමල්ලා දෙපොළ දැන් ඉන්නේ ওই පැත්තේ. ඒ දෙපොළ මට මතකයි ওই අරගල කරුව වෙනුවෙන් කතා කරලා කතානායකතුමත් ජීවග්‍රහණයට නේ මොකද කියන්නේ අර ප්‍රාණපේට වගේනේ, ප්‍රාණපේට වගේ අරගෙන ඉවරලා මොකක් හරි යම් බලපෑමක් කරලා ඉවරලා මාධ්‍යෙන් පවා මේක ප්‍රසිද්ධ වුණා. අනේ එළියට බැලලා ගියා දෙන්නම මාට්ටු. දුන්නා දෙන්නටම නෙලන්න පටන් ගන්න උත්සාහ ගත්තා. හරිම අමාරුවෙන් ඒ ස්ථානයෙන් බේරලා ගියා. අනේ දායේ දෙන්නට තේරුණා යකෝ පොහොට්ටේ උන්ට විතරක් නෙවෙයි අපිටත් කියනවා මුන් කියලා. එදා ඒ අයට ඒක තේරුණා. මං හිතන්නේ ඒක තේරිච්ච නිසා වෙන්නේ නැති දැන් ආණ්ඩුවේ අමතිකන් දෙකුත් ලැබිලා තියෙනවා. ඒක හොඳයි. බොහොම හොඳයි. අපි සතුටු වෙනවා. ඒ වෙනස ඕනේ. ඒ හික්මීම ඕනේ. ඒ සංවරය ඕනේ. ඒ විනය ඕනේ. ඒ නිසා දැන් අපි කාටත් මේ පොදු අභියෝගය තියෙනවා කියන පණිවිඩය හොඳට තේරුම් අරගෙන අපි කවුරු කවුරුත් මේක ඇතුලේ සෙල්ලම් කරද්දි අපි විවෘත කරන්න හොඳ නැහැ. මොකද ඇත්තටම අර 21 වෙනි සංශෝධනයේ මට මතකයි මාධ්‍යම් පොඩි කෑල්ලක් දැක්කා ඔබතුමාට තියෙන කොන්ද මූලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි මට ඕක කියලම තමයි ඉවර කරන්න වෙන්නේ. ඔබතුමා හොඳ දේශපාලන දැක්මක් තියෙන පෞරුෂයක් තියෙන මන්ත්‍රීතුමෙක්. ආපු දවසේ ඉඳලා මම ඔබතුමා නිරීක්ෂණය කරා. ඔබතුමාට මගේ හදවත ඇතුලේ ලොකු ගෞරවයකුයි ආදරයකුයි දෙකම තියෙනවා. මට මතකයි මම මොකක් හරි හිරු නාලිකාවේ ප්‍රවෘත්තියක් බලද්දී කොහේ හරි තැනකදී ඔබතුමා මට පොඩි කාලයක් විතරයි බලන්න පුළුවන්කම ලැබුණේ. ඔබතුමා කිව්වා ඔබතුමාට ලැබිච්ච අවස්ථාවේ 21 බලෙන් ඡන්ද ගන්න හදන්න එපා. මම හැමෝටම දෙන්නෙම නැහැ. අන්න ඔබතුමාගේ කොන්ද. අපි මොකටද බය වෙන්න ඕන? ලොකු මේක ඇතුලේ පනතකට හරි මොකකට හරි ඡන්ද දෙන්න බලෙන් ඡන්ද ගන්න. මම නම් ඔබතුමාට වගේ මේ කොන්ද මටත් තියෙනවා. ඔය එකෙකුටවත් බය වෙලා කිසිම වෙලාවක මම ඡන්ද දෙන්නේ නැහැ. මගේ හෘද සාක්ෂියට එක ගයින විතරයි දෙන්නේ. එළියට ගිහලා මොකා ගැහුවත් මොකා මැරුවත් මේක ඇතුලේ එහෙ සෙල්ලම් බෑ. අපි එදා එළිය දේශපාලනය කරන්නේත් මේ සභා ගර්භය ඇතුලේ දේශපාලනය කරන්නේත් අපි කොන්දක් ඇතුව දේශපාලන පෞරුෂයක් තියාගෙන 21 හරි තව මොකකට හරි එහෙම ඡන්දේ ගන්න එහෙම ගන්න බෑ. ඒකට ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. ඔබතුමාගේ පුද්ගලික කැමැත්ත මගේ කැමැත්ත මෙතන ඉන්න එක එක අයගේ කැමැත්ත ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒක විවර කරන්න හොඳ නැහැ සමාජයට. මෙන්න 21 ඡන්ද දෙන්නේ නැහැ. එහෙනම් ඔන්න බලා යකෝ ඒක මාර කතාවක්. එහෙනම් මේක ඇතුළේ අපිට මොකක් කරන්න බෑ. ඒක නිසා මම හිතනවා මේ ප්‍රජාතන්ත්‍රවාදයත් ශිෂ්ට සම්පන්න සමාජයක් ඇතුළේ ඒක එමු වෙන්න බෑ. අපි ජීවත් වෙන්නේ අපි විශ්වාස කරන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක් කියලා. දැන් මේක ශිෂ්ට සම්පන්න සමාජයක් නෙවෙයි තමයි. අපි ඉතිහාසය දැක්කේ ඈත ලෝකයේ ඈත ගෝත්‍රික රටවල් වල තමයි. අර වගේ අර අපි අමරකීර්ති මැතිතුමාට පහර දීලා මැරුවා වගේ අත්දැකීම් අපිට තියෙන හැම දෙය හාමුදුරනේ. දැන් අපි ලංකාවේ ඇතුලේ අත්දැකීම් අපිට ලැබෙනකොට ඒ අමිහිරි අත්දැකීම් අපේ රට ඇතුලේ ලැබෙනකොට මොනතරම් අපි අවාසනාවන්තද? මොනතරම් අපේ බුදුදහම පිරිලාද? අනිකුත් ආගමික සිද්ධාස්ථාන නැත්නම් ආගමික සංස්ථා මොනතරම් පිරිලාද? රටේ ජනතාව මොනතරම් පිරිලාද? හැම තැනකම මෙන්න මේ කියන පිරිහීමත් එක්ක ගත්තොත් අනාගතයේ තියෙන අපිට අභියෝගයක්. ඒ නිසා මූලාසන ආරූඪ ගරු මන්තුමනි, විශේෂයෙන්ම ගරු අමරකීර්ති අතිගෞරවනීය මැතිතුමා පිළිබඳව පවත්වන ශෝක යෝජනාවේදී පහත කරුණු අනිවාර්යෙන් ඉදිරිපත් කරන ලෙස මම ඉල්ලා සිටිනවා. 2022/05 දින විලේච්ඡ ලෙස ඝාතනය කරන ලද ගරු අමරකීර්ති අතිගෞරවනීය මැතිතුමා වෙනුවෙන් යුක්තිය සහ සාධාරණ යුතුය කළ යුතුයි. එම පරීක්ෂණ සහ නඩු කටයුතු කඩිනම් කළ යුතුයි. එවගේම නඩු විභාගය සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය සභාවක් පත් කිරීමට ගරු අග්‍ර විනිශ්චකාර තුමාගෙන් ඉල්ලා සිටින මෙන් නීතිපතිවරයාට දන්වර ලෙස ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටීම කියන කාරණේත් විශේෂයෙන්ම මගේ මේ කතාව අවසන් කරන අවස්ථාවේදී මතක් කරනවා. වගේම අද මේ ඛේදවාචකයට මුහුණ දීපු අමරකීර්ති අතුගෞරවාල මැතිතුමාගේ බිරිඳ මැතිනියටත් පොතනුවන්ටත් ගරු විමල් වීරවංශ මැතිතුමාගේ ශෝකය ජාතික නිදහස් පෙරමුණේ ශෝකයත් මේ අවස්ථාවේදී එතුමන්ලා සමග මේ ශෝකය බෙදා හදා ගන්නවා. වගේම එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. වගේම අනාගතයේදී අපේ මේ සභා ගර්භය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට මේ ආකාරයේ අකල් මරණයක් අකල් අනතුරක්කට ගොදුරු නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. මට මේ ඉඩකඩ අවස්ථාව ලබා දීම පිළිබඳව ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වේ.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.
ගරු මුලසුන උඩ ඉන්න මන්ත්‍රීතුමනි, මම මේ අවස්ථාවේදී අද උදෑසන සිට මගේ නම විටින් විට ප්‍රකාශ වුණා. ඒ පිළිබඳ විනාඩියක කාලයක් තුළ මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමැති. අද උදෑසන ගරු අග්‍රාමාත්‍යතුමා හයපාරක් අග්‍රාමාත්‍යතුමා වැරදි ප්‍රකාශයක් මම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේදී කරලා තියෙනවා.
ගරු ශානකතුමා, කැමැතුමා ඔබතුමා විවාද කරන්න එපා.
ඔබතුමා විවාදයක් නෑ. මට සමාවෙන්න මට කාලයක් දෙන්න.
ඔබතුමාට අවස්ථාව දෙන්න පුළුවන්.
විවාදයක්නේ මට විනාඩිය කාලයක් දෙන්න. ඇත්ත වශයෙන්ම අද උදෑසනයේ කරපු ප්‍රකාශය ඉතාමත්ම වැරදි ප්‍රකාශයක්. මම මේ අවස්ථාවේදී අමරකීර්ති අතුකෝරළ මහත්මයා සහ ඒ පවුලේ සියලු දෙනාටම මගේ ශෝකය ප්‍රකාශ කරනවා. මගේ විනාඩි 30ක කතාවෙන් කෑල්ලක් අරගෙන ගරු අග්‍රාමාත්‍යතුමා මේ ප්‍රකාශය කරේ. ඒක නිසා මම මේ ප්‍රකාශය මම සභාගත කරනවා. ඕන එක්කෙනට අරන් බලන්න පුළුවන් ඒ කරපු ප්‍රකාශය. ඒ වගේම තමයි මේ අග්‍රාමාත්‍යතුමා මාමාත් එල්ටීටී එකත් සම්බන්ධ කරලා කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි ජූනි මැයි මාසේ 6 වෙනිදාත් මීට පෙරත් පිල්ලයන් සමග මගේ සම්බන්ධයක් තිබ්බා කියලා බොරුවක් ප්‍රකාශ
කළා. ඔබතුමා
මම
ටේක ප්‍රොපර් ටයිම් මෑන් මේ දි ස්ටේට්මන්ට් ඔනබල්
හය පාරක් අගමැතිතුමාගෙන් මම ඉල්ලා සිටින්න කැමැති හැම දේවල් කරන්න එපා කියලා. එතුමාගේ ගැනත් අපි කතා කරනවා නම් බටලන්දේ රිපෝට් එක වගේ දේවල්
එලි දාන්න. I expect your condolences but other than that don't make any comments regarding that. Thank
you.
ගරු ඉන්දික අනුරුද්ධ අමාත්‍යතුමා
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි බොහොමත්ම ස්තුතියි. මේ අවස්ථාවේදී අපි සමග පාර්ලිමේන්තුවේ කටයුතු කරලා පහුගිය මැයි 9 වෙනි දින අප අතරින් සදහටම වෙන්ව ගිය අපේ හිතවතා අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ශෝක යෝජනාවට අදහසක් ප්‍රකාශ කිරීම එතුමා වෙනුවෙන් ශෝක යෝජනාවට අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත් වෙලා දේශපාලන ඉතිහාසයේ මං හිතන්නේ එතුමා තමුන්ගේ ජීවිතේ වුණත් මනාව ගොඩනගාගෙන ඒ ප්‍රදේශයේ පොළොන්නරුව වගේ අති දුෂ්කර ප්‍රදේශයක ගොවි ජනතාවට ඒ වගේම ඒ ප්‍රදේශයේ ජනතාවට ඉමහත් සේවාවක් කරමින් පළාත් සභාවෙත් කටයුතු කරලා ඊට පස්සේ මං හිතන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට මුණ දීලා එතුමා පාර්ලිමේන්තුවට එන්නේ. ඉතින් මං හිතන්නේ එතුමාව පුද්ගලිකව පාර්ලිමේන්තුවට එන්න කලින් මම දන්නවා එතුමා සමග එතුමාගේ ගමේ ප්‍රදේශයේ මැතිවරණ ගණනාවකට මම එතුමා සමග සම්බන්ධ වුණා සහයෝගය දෙන්න යන්න. ජනාධිපති මැතිවරණය, පළාත් පාලන මැතිවරණය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටවලා ඒ සම්බන්ධ කරපු මැතිවරණ රාජකාරි මේ හැමකකිකම මම දැක්ක. මම එදා කතාවේදිත් කිව්වා මම දැක්ක බොහොම නිහතමානී අවිහිංසක මන්ත්‍රීතුමේ. ඉතින් ඒ නිසා එතුමාගේ ගම් ප්‍රදේශයට ගියා වුණත් එතුමා වැඩි හරියක් අපිත් එක්ක නෙමේ කාලය ගත කරේ. ඒ ප්‍රදේශයේ ජනතාව එක්ක තමයි හැම කටයුත්තක්ම කළේ. අපි පාර්ලිමේන්තුවට පත් වෙලා එතුමා පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යද්දිත් මම අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරද්දී නිවාස කටයුතු සම්බන්ධයෙන් එතුමා මාව තකහනියා. එක වතාවක ඒ පොළොන්නරුව ප්‍රදේශයේ එතුමාගේ මැතිවරණ කොට්ටාසේ රණවිරු ගම්මානයක් ඉදිකිරීම අතරමඟ නැතර වෙලා ඒ රණවිරු ආබාධිතයි. ඒ රණවිරුව වෙනුවෙන් එතුමා එදා පෙනී ඉඳලා ඒ නිවාස වෙනුවෙන් මුදල් ලබාගෙන ඒවා කඩිනමින් ඉදි කරලා දෙන්න කටයුතු කරා. අද ඒ රණවිරුව මං හිතන්නේ දුක් වෙනවා ඇති. මොකද එතුමන්ලට අද ඒ නිවාස ලැබිලා ඒ නිවාසවල වැඩ කටයුතු කරේ මේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ එදා තිබිච්ච උත්සාහය උනන්දුව නිසා. අපි පාර්ලිමේන්තුවේ දකිනවා එතුමා පාර්ලිමේන්තුවට ආපුවම සෑම ඇමතිවරයෙක් ළඟටම ගිහිල්ලා ඒ මාර්ග ඉදිකරන ජලය ලබා දෙන, විදුලිය ලබා දෙන ඒ හැම ඇමතිවරයෙකුටම ගිහිල්ලා එතුමාගේ කරුණු කාරණා කියලා ඒ ගොවි ජනපදවල එතුමාගේ ඡන්දදායකයින් වෙනුවෙන් රටේ පුරවැසියන් වෙනුවෙන් ඉමහත් කාර්යභාරයක් කළා. එහෙම කෙනෙක්ව අපි කොහොමද හිතන්නේ මහමග ඝාතනය කරයි කියලා ජනතාව. මේ අපිව පාර්ලිමේන්තුවට එවන, අපි නැවත පෙරලා සේවය ලබා දෙන ජනතාව එහෙම පුද්ගලෙක්ව ඝාතනය කරයි කියලා අපිට කිසිසේත්ම හිතන්න බෑ. අපේ නිවාසවලට එහෙම නැත්තම් අපිට ජනතාවගෙන් තර්ජනයක් වෙයි කියලා අපිට කිසිසේත් හිතන්න බෑ. එනිසා මම එදත් කතාවේදී කිව්වේ ඇයි මේ වෛරය මේ ආකාරයෙන් වැඩි වුනේ? ඇයි මේ වෛරය මේ ආකාරයෙන් දිගින් දිගටම මේ දේශපාලඥයා කෙරෙහි කේන්ද්‍රගත වුනේ? මේ 100%ක් වැනි පාර්ලිමේන්තුවේ 3 දෙනෙක් පමණක් නියෝජනය කරන බොහෝම කුහක දේශපාලන න්‍යායක් අනුගමනය කරන. මම නම් කැමති නෑ එතුමන්ලගේ දේශපාලන න්‍යාය මොකක්ද කියලා කියන. මම එදා ඉඳන්ම කිව්වේ මේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කොන්තරත් සමාගම. මෙතුමන්ලා කරන්නේ වෙනත් වෙනත් කොන්තරත්. මොනවද මේ කොන්තරත් කියන්නේ? එක එක අයගේ උවමනාවන්, එක එක අයගේ ව්‍යාපෘති, එමත් නැත්නම් රාජ්‍ය නොවන සංවිධාන හරි බහුජාතික සමාගම් වල හරි ව්‍යාපෘති. ඒ ව්‍යාපෘති වලින් තමයි මේගොල්ලන්ගේ දේශපාලන ඒ පක්ෂය සහ ඒගොල්ලන්ගේ දේශපාලන ක්‍රියාවලිය ගොඩනගන්නේ. දැන් මේ ගමේ බලන්න ජනතා විමුක්ති පෙරමුණේ පුද්ගලයෙක්දී ඒ පුද්ගලයා තමයි ගමට ඉන්න එකම ඊර්ෂියාකාරය. ඇහෙම් ඇඟේ ලේ කඳුලක් නැහැ. ඈ හිතේ තෙතමනයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ හොඳට හොයලා බලන්න මම මේ අපි දකින දැන් අපි මේ පාර්ලිමේන්තුවේ දැක්කත් අද එතුමල්ලා අද එතුමල්ලාට මේ ශෝක යෝජනාවට ශෝක ප්‍රකාශ කරන්න හෘද සාක්ෂියක් නැහැ. හෘද සාක්ෂියේ ශෝකයේ තිබුණා නම් මේ අතුකෝරළ මන්ත්‍රීතුමාලා ගැන එතුමල්ලාට තිබුණා ඒ ශෝකයේ නිර්ව්‍යාජව ප්‍රකාශ කොහොමද ඒක නිර්ව්‍යාජ වෙන්නේ? එහෙම එතුමාලට ශෝකේ හෘද සාක්ෂිය කතා කරනවා. උඹලා හින්දා තමයි රට ගිනි ගත්තේ. උඹලා හින්දා තමයි අපේ අමරකීර්ති අතුකෝරළ උඹලත් එක්ක එකට පාර්ලිමේන්තුවේ අසුන් ගන්න පුද්ගලයන් මිය ගියේ. උඹලා හින්දා තමයි එදා දවසේ 16ක් 18ක් 20ක් මේ වෙද්දි පෙරේද අනුරාධපුරයේ ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක් මිය යනවා. මේ සිද්ධියට සම්බන්ධ වෙලා ඒ රෝගාබාධ වෙලා හිටපු මන්ත්‍රීවරේ ඒ හෘද සාක්ෂිය කතා කරනවා. රාජ්‍ය දේපල මං හිතන්නේ යාන වාහන විදියට ගත්තාම 5600ක් ගිනිපත් උනේ. නිවාස විදියට ගත්තාම 100ක් 150ක් ගිනිපත් උනේ. ආබාධිත තත්ත්වයට පත් උනේ. තරුණියෝ අපිට ආරංචි එක ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. මේ අඩත්තේට අස්සේ තරුණියෝ දූෂණයට පත් වෙලා තියෙනවා. බොහොම මේ 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 උදවිය ඒ තත්ත්වෙට පත් වෙලා තියෙනවා. අනාරක්ෂිත වෙලා තියෙනවා. ඒ නිසා මේක එදත් සිද්ධ වුණා. 70 ගණන් වල සිද්ධ වුණා. 80 ගණන් වල සිද්ධ වුණා. ඇති නැති පරතරය පෙන්නලා විශ්වවිද්‍යාලයෙන් පටන් ගත්තාම ඒ විශ්වවිද්‍යාලේ දරුවට විශ්වවිද්‍යාලේ අධ්‍යාපනය ඉගෙන ගන්න දෙන්නේ නැතුව අවුරුදු ගණනාවක් විශ්වවිද්‍යාලය තුල ඒ දරුව තියාගෙන මේගොල්ලෝ තමුන්ගේ දේශපාලන උවමනාවන් කළා. අද රටේ තත්ත්වෙට පත් වෙලා අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා මිය යන්නේ අන්න ඒ වගේ කාලකන්ණි දේශපාලන පක්ෂයක උවමනාව මේ රටේ ඉෂ්ට කරන්න ගිහිල්ලා එහෙම ඒ උවමනාව ඒ බලපෑමක් විදියට අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාට ඒක බලපාලා තියෙන ඒ කාලකන්ණි පක්ෂයේ ක්‍රියාකලාපේ නිසා. එතුමා අහිංසක මන්ත්‍රීතුමේ. ඒ වගේ තව ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගෙනාවේ කවුද? ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගෙනල්ලා බෝම්බ ගැහුවේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. ඒවා මේ පරීක්ෂණ වාර්තාවල තියෙනවා. එදත් අහිංසක මන්ත්‍රීවරේ මම හිතන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ අහිංසක මන්ත්‍රීවරයෙක් මිය ගියා. එදත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් මිය ගියා. මේවා ගොඩක් දුරට කළා. එදා අහිංසක කලාකරුවෝ විජේ කුමාරතුංග වැනි. එදා අහිංසක මාධ්‍යවේදීන් ප්‍රේමකීර්ති දල්විස් වැනි. සාගරිකා ගෝමස් වැනි. දේවිස් ගුරුගේ වැනි. මේගොල්ලෝ ඇයි මේ රටට දෙයක් කරපු මිනිස්සු රට ආදරය කරපු මිනිස්සු ඇයි මේ විදියට වෛරී උවමනාවෙන් එදා මේගොල්ලෝ කටයුතු කරේ? ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ 100%ක් තියාගෙන 3 දෙනෙක් පාර්ලිමේන්තුව ඇවිල්ලා කොහොමද ආණ්ඩුවක් හදන්නේ? කොහොමද රටේ නායකත්වයක් ගන්නෙ? රටේ නායකත්වයක් ගන්න සහ යම්කිසි ජන පදනමක් අපිටත් සැකයෙන් හිතුණා. යම්කිසි ජන පදනමක් 100%, 300%, 300.4 වගේ වේගෙන එනවා අපිටත් දැනුණා. හැබැයි ඇයි ඒකට ඉඩ දීගෙන ඒක සමාජගත කළේ නැත්තේ? ඒ ජනගත කළේ නැත්තේ? එහෙම ජනගත කළා නම් අර කොන්ත්‍රාත්තුවෙන් බැහැර වෙනවා. ඒ නිසා මේගොල්ලෝ ඒගොල්ලන්ගේ තියෙන මානසිකත්වය රටට ලෝකෙට පෙන්නවා. ඒ නිසා මහා විනාශයක් මේ ලේපිපාසිත පක්ෂ නිසා මේ රටට ඇති වුණා. ඒ නිසා අපි කියන්නේ මේකට නොයෙකුත් සංවිධාන අපි දැක්කා. පූජ්‍ය පක්ෂවල ඇතැම් මුදවිය මේවා පාවිච්චි කරගෙන ඒ පූජ්‍ය පක්ෂවල නායකයෝ මේවට උල්පන්දම් දුන්නා. රාජ්‍ය නොවන සංවිධාන මේවට උල්පන්දම් දුන්නා. ඇතැම් සමාජ ජාලා මාධ්‍ය මෙහෙවන්නෝ මේවට උල්පන්දම් දුන්නා. මේ ගින්න ඇවුලපු නිසා තමයි අමරකීර්ති අතුකෝරළ වගේ අහිංසකයෝ බිලිගන්න මේ රාක්ෂයින්ට පුළුවන් වුණේ. මේ රාක්ෂයෝ කටයුතු කළේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 නෙමෙයි අනාරක්ෂිත, මේ සමස්ත රටම අද අනාරක්ෂිතයි. අපි එදා පාර්ලිමේන්තුව තුල ජනාධිපතිතුමාට අපි වගකීමෙන් කිව්වා මේ යන කැරැල්ල මේ යන වැඩපිළිවෙල එච්චර සුබදායි නෑ ආරක්ෂාව තර කරමු කියලා. නමුත් ජාත්‍යන්තරය එහෙමත් නැත්නම් එදා හිටපු හමුදා ප්‍රධානි එදා එහෙනම් ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු අය ඒගොල්ලෝ බැලුවා මේක මේක කලමනාකරණය කරන්න වෙනත් විදියකට. ඒක සිද්ධ වුණේ නෑ. එදා රටේ ජනතාවත් අනාරක්ෂිත වුණා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනාරක්ෂිත වුණා, ගංගොල ප්‍රාදේශසභා සභාපතිවරු ප්‍රාදේශසභා මන්ත්‍රීවරු අනාරක්ෂිත වුණා, මේ වගේ විදියට ගණනාවක් අනාරක්ෂිත වුණා. ඉතින් ඒ නිසා අපි
ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කතානායකතුමා සභාවට.
ආරම්භ කරන්න ගරු මහත්තයා.
ඔව් ගරු මූලාසනේ නියෝජ්‍ය කතානායකතුමනි, අපි කියාගෙන ආවේ අපේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාට මේ සිද්ධ වෙච්ච සිද්ධියේ මේක අහඹුවක් නෙවෙයි කියන එකයි. එනිසා අපි ශෝකය ප්‍රකාශ කරන වෙලාවේදී එතුමා ඝාතනය වීම අද ගරු අගමැතිතුමත් කිව්වා සමහරු වෙනත් විදිහට අර්ථකථනය කරා කියලා. ඒක නිවැරදි කරන්න ඒ මන්ත්‍රීවරයා කොච්චර උත්සාහ කරත් ඒක නිවැරදි වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ ඝාතනයේ සමහරු සැමරුවා. එනිසා ඒ වගේ පිළිකුල් ඉතිහාසයක් සංස්කෘතියක් අපේ රටේ නැහැ. අපේ රටේ මිනිස්සු ඕනම කෙනෙක් මිය ගියාම ඒ මරණය වෙනුවෙන් කම්පා වෙනවා. හැබැයි මෙච්චර වැඩ කරපු, මෙච්චර සමාජයට කරපු, මෙච්චර අහිංසකව දේශපාලනය කරපු අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ මරණය පෙන්නලා සමහර අයට කිව්වා ඒ වගේ බොහෝ අයට වෙයි කියලා තර්ජනය කළා. ඒ නිසා තමයි අගමැතිතුමා ඒ ප්‍රකාශ කළේ. ඒ නිසා අපි මේ වෙලාවේදී අපි ඉල්ලා හිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන නීතිඥ සංගමයේ සභාපතියයි කියා ගන්න කෙනා, එතුමන්ලගේ හැසිරීම මේ රටේ නීති හදන තැන පාර්ලිමේන්තුව, මේ රටේ නීති සම්පාදනය කරලා, මේ රටේ නීතිය රටේ නීතියක් ඇතුව කටයුතු කරන්න ඒ පනත් අනපනත් සම්මත කරන තැන, මේ රටේ නීතියක් නැති තැනක් බවට පත් කරන්න කටයුතු සිද්ධ වෙලා තියෙනවා මේ නීතිඥ සංගම්වල. ඇතැම් නීතිඥයින්ගේ හැසිරීම්. ඒ නිසා ඒ නීතිඥයින් වැරදිකරුවන් ඇප ලබා දීලා උසාවි වලින් එළියට එද්දී අත්පොලසන් දෙන්න තත්වෙට මේ රටේ වැරදිකරුවට නිදහසක් දීලා තියෙනවා. වැරදිකරුවට තව වැරදි කරන්න අවස්ථාවක් දීලා තියෙනවා. අපි ඔයාලව බලාගන්නම්, අපි ඔයාලට වග කියන්නම්, අපි ඔයාල වෙනුවෙන් පෙනී හිටින්නම්, ඕන දෙයක් ඔයාලට කරන්න පුළුවන් කියලා. වැරද්ද හරිද වැරදිද කියලා තීන්දු කරන්න කලින් ඇප ලබා දෙද්දී මහ ඉහලින් පිළිගන්න තත්වෙට පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ රටේ නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන නම් සමාජය දැනගන්න ඕන වැරදිකාරුවා කවුද, නිවැරදිකරුවා කවුද, ඇප ලැබෙන්නේ මොන වගේ කෙනාටද කියන එක. රාජ්‍ය දේපොළ මේ විනාශ වෙච්ච දේපොළ ගණනාව තුල තිබුණේ රාජ්‍ය දේපොළ වලින් තමයි. මේ විනාශ වෙච්ච විශාල ප්‍රමාණයක රාජ්‍ය දේපොළ තිබුණා. අද සමහර අධිකරණ වලට ඉදිරිපත් වෙද්දී සමහර වෙලාවල් නීතිඥයන් පෙනී ඉඳලා තර්ක කරලා කියනවා ඒ රාජ්‍ය දේපොළ වල ස්වභාවය මොකද්ද කියලා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ වැරද්දට යන මේ මොහොතේදී මේක තවත් එහාට නොයන්න ඉඩ තියන්න. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ සමහරු කියනවා මේ මිනිමැරුම් කරපු අය, මේ ගිනි තියපු අය, මේ විනාශ කරපු අය, මේ සියලු දෙනා ආරක්ෂා කරන්න ඕන කියලා එක මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක් කියනවා. ඒගොල්ලන් රකින්න ඕන කියලා කියනවා. ඒගොල්ලන් ආරක්ෂා කරගන්න ඕන කියලා කියනවා. මේක තවත් මේ වැඩි කරන්න හදන්නේ. ඒ නිසා මේ අපි අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාට මේ ශෝක යෝජනාවේදී එතුමාගේ ගුණ ගායනා කරන වෙලාවේදී, ගුණ කතනේ කරන වෙලාවේදී අපි ඉල්ලන්න ඕන සමාජෙන් එක දෙයක්. අපි සමාජෙන් ඉල්ලන්න ඕන, ඒ වගේම මෙවැනි ප්‍රකාශ කරන දේශපාලන පක්ෂවලින් ඉල්ලන්න ඕන, මෙහෙම කටයුතු කරන නීතිඥ සංගම් වලින් ඉල්ලන්න ඕන, පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලන්න ඕන, මේ වැරදි දිගින් දිගට කරන තවත් අය වෙනුවෙන් මේ විදියට පෙනී ඉන්න එපා. මේ රටේ නීතිය තියෙන්න ඕන, නීති ආරක්ෂාව තිබුණොත් තමයි අපිට මේ රට සංවර්ධිත රටක් බවට ගෙනියන්න පුළුවන්. අතුකෝරල මන්ත්‍රීතුමා උත්සාහ කරේ දේශපාලනයට ඇවිල්ලා ඒ දේශපාලනයේ තුලින් ඒ ගමට ඒ ප්‍රදේශයට රටට දෙයක් කරන්න එහෙම කරන්න උත්සාහ කරපු කෙනෙක් දිහා තමයි වෙනත් ආකාරයෙන් බලලා සමාජ ක්‍රියාත්මක වුණේ. ඒකට ජනතා විමුක්ති පෙරමුණ විශාල උත්තේජනයක් ලබා දුන්නා. ඒක මුළු රටම ගිනිගත්තා. ඒගොල්ලෝ මේ තුන්වෙනි වර 70 88 ආයේ මේ 20යි 22 මේ තුන්වෙනි වරට ඒගොල්ලෝ මේ කොන්ත්‍රාත්තුව කළේ. ඒ නිසා ඒගොල්ලන්ගේ හෘද සාක්ෂිය ගැන දන්නවා. ඒ නිසා මේ අතුකෝරල මන්ත්‍රීතුමාට කරන එකම සාධාරණේ තමයි මේ වෙනුවෙන් කාරුණිකව ඉල්ලන්නේ පෙනී ඉන්න එපා. පාර්ලිමේන්තුවේ පෙනී ඉන්නවා අන්ඩ්‍ර කුමාර දිසානායක පළවෙනිම කතාවේ දෙතුමා එදා ප්‍රකාශ කරලා කිව්වා එක එක පාක්ෂිකයෙක් එක මන්ත්‍රීවරයෙක් ඉන්නවා නම් පෙන්වන්න කියලා මේ වෙද්දි 200කට වැඩි ඒගොල්ලන්ගේ ලැයිස්තුවේ උදවිය මේ නීතිමය කටයුතු වලට අහු වෙලා හිරාඩස්සියට පත් වෙලා ඉන්න අය. ඒ නිසා ඒවා රහසක් නෙමෙයි. ඒ නිසා ඒවා වහන්න බෑ. ඒ නිසා වෛරෙන් වෛරයට ගෙනහිල්ලා මේ රට තවත් ගිනි තියන්න එපා. මේ නැතිවෙච්ච රාජ්‍ය දේපල නැවත උපයන්න භාණ්ඩාගාරේ මුදල් යොදවන්න වෙනවා. මේ විනාශ වෙච්ච දේවල් නැවත උපයන්න එහෙම නැත්නම් රාජ්‍ය ආදායමට එකතු කරන්න විශාල මුදල් යොදවන්න උවමනා වෙනවා. ඒ නිසා මේ අතුකෝරල මන්ත්‍රීතුමාට කරන සාධාරණයක් විදියට දැන්වත් මේ පක්ෂ මේ කණ්ඩායම් මේ මෙවැනි විදියට කටයුතු කරන අය පැහැදිලිවම මේ මරණය ඒගොල්ලෝ මේ මරණයට අසාධාරණයක් නොකර එතුමාට ඒ ගරු මන්ත්‍රීතුමාට අසාධාරණයක් නොකර මේගොල්ලෝ මේ තත්වලින් වෙනස් වෙන්න ඕන. සෑම අයගේම දේශපාලන සංස්කෘතිය වෙනස් කරගන්න ඕන. අපි වෙනස් කළා මතකයි. අපි මැතිවරණ ගණනාව ජයග්‍රහණය කළා. අපිට හොඳට මතකයි 94ට කණින් 86 87 මැතිවරණ වලදී දිගින් දිගටම ප්‍රහාර එල්ල කළා. 70 ගණන් වල ගෙවල් ගිනි තිබ්බා. 80 ගණන් වල ගෙවල් ගිනි තිබ්බා. හැබැයි අපිට හොඳට මතකයි 94 පෙරලියෙන් පස්සේ මේ නිවාස ගිනි තියෙන ප්‍රතිවාදියාට පහර දෙන දේශපාලන සංස්කෘතිය නැති වුණා. හැබැයි නැවත මේ 2002 ආය ආරම්භ 2022 ආය ආරම්භ කරලා තියෙනවා මේක මේ ක්‍රමවේදය. එහෙම නැත්තම් මේක පටන් ගන්න ඒකේ ගොදුරක් බවට අහිංසක මන්ත්‍රීතුමා පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක නිවැරදි කරගෙන යන්න පුළුවන් නම් එතුමා මේ රටට කළා වූ දේ සහ එතුමා බලාපොරොත්තු දේ වෙච්ච දේ ඉෂ්ට වෙනවා කියලා බලාපොරොත්තු තියෙනවා. ඒ නිසා මම ඊට වඩා කතා කරන්නේ නැහැ. අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමාට ඒ වගේම ශෝකය මේ වෙලාවේදී මාලනී අතුකෝරල මහත්මිය සහ එම පුතුණුවන්ට ඒ වේදනාවෙන් ඒ කාලවකවානුවේ ගත කරපු හැටි අපි දැක්කා. ඒ වගේම ඒ සියලු දෙනාට අපි එතුමාගේ මැතිවරණ දිස්ත්‍රික්කයේ අයට ඒ වගේම ඒ දිස්ත්‍රික්කයේ ඒ මැතිවරණ කොට්ටාසවල අයට සහෝදරයින්ට සියලු දෙනාට මේක අවස්ථාවක් කරගන්න අශෝකය ප්‍රකාශ කරන්න. ඒ වගේම එතුමා සමග මියගිය ඒ පොලිසියේ ඒ ආරක්ෂාව භාරව අමාත්‍ය ආරක්ෂක අංශයේ සේවය කරපු ඒ නිලධාරි මහත්මාට ඒ මහත්මාගේ පවුලේ අයට අවස්ථාවක් කරගන්නවා ශෝකය ප්‍රකාශ කරන්න. ඒ වගේම අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමාට නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මැතිතුමනි.